ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
අදත් අපි එහෙමනම් මේ සූදානම් වන්නේ මේ වෙනකොට ලෝකයේ පුරාම ප්‍රමුඛයෙන් වාර්තාවන කාරණා කිහිපය පිළිබඳව කිටියෙන් හෝ සමාලෝචනයකේ දෙන්න සුපුරුදු විදිහට මේ සාකච්ඡාවට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. අපේ තාමත් ප්‍රමුඛතම අවධානය බවට පත්වෙන්නේ රුසියාව යුක්‍රේනය අතර තියෙන මේ ගැටුම. දැන් මේ වෙනකොට මේ සම්බන්ධව සමස්ත ලෝකයේම විශේෂයෙන්ම ඇමරිකාව චෝදනා එල්ල කරමින් තියෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා විශේෂිත අවධානයකට ලක් වෙලා තියෙනවා. රුසියාව මේ සිදු කරන යුද්ධයේදී විශාල වශයෙන් මානුෂීය සංහාර, ඒ වගේම යුද අපරාධ සිදු කරනවා කියන කාරණාව. අමල්, මෙතනදී මොන වගේ කාරණා සම්බන්ධයෙන්ද රුසියාවට මෙහිදී ඇඟිල්ල දික් කරන්නේ මේ යුද අපරාධ සහ මානුෂීය සංහාර පිළිබඳව ඔවුන් එල්ල කරන චෝදනාවේදී?
දිලක්ෂ, මේ වෙනකොට බයිඩන් ජනාධිපතිවරයාත් ඒ වගේම කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කළා තියෙනවා. මේ වෙනකොට රුසියාව ජන සංහාරයක් ඇති කරමින් ඉන්නවා කියලා යුක්‍රේනයේ මේ චෝදනාව එල්ල කළා තියෙනවා. නමුත් බටහිර රටවල හැම දිනෙකම මේ අවස්ථාවේදී ඒ මතයට සහයෝගය දක්වලා නැහැ. විශේෂයෙන්ම ෆ්‍රාන්ස් ජනාධිපති ඉමැනුවෙල් මැක්‍රෝන්, ඒ වගේම ජර්මනියේ චාන්සලර්වරයා ඔවුන් ප්‍රකාශ කළ දිනවා මේ විදිහට මේ වචනවලින් රුසියාවට මේ විදිහට දෝෂාරෝපණ කිරීම තුළින් මේ තත්ත්වය තවදුරටත් නරකතට හැරුණා මිසක් මේක සමනය කර ගැනීමට ඒක උදව්වක් නෙවෙයි කියලා. නමුත් අපි යුක්රේනෙන් එන රූපරාම දිහා බලපුවාම, වීඩියෝ පට දිහා බලපුවාම පෙනෙන තියෙන කාරණාව තමයි විශේෂයෙන්ම මරියපොල් කියන ඒ ප්‍රදේශයේ මේ වෙනකොට දැඩි සටන් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රදේශවල විශාල විනාශයක්, නිවාස සිය ගණනක් මේ වෙනකොට දුරදිග අවි පාවිච්චි කළා රුසියාව විසින් ඒව සමතලා කරලා තියෙනවා. ඉතින් ඒ එක්කම මේ ගොඩනැගීවල ජනතාව ඒවායට යට වෙලා ජීවිතක්ෂණපත් වුණයි කියලත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි මේ විදිහට බටහිර බලවතුන් මේ චෝදනාව එල්ල කරන්නේ රුසියාවට. නමුත් රුසියාව මේක දිගින් දිගටම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊට අමතරව රුසියාව ප්‍රකාශ කරලා තියෙනවා සමහර අවස්ථාවලදී යුක්‍රේන් හමුදාව විසින්ම තමන්ගේ ගොඩනැගිලි සහ අනිකුත් යටිතල පහසුකම් පොග්‍රවා හැරීමේ කටයුතු ඒවා කරලා තියෙනවා. ඒවා වගේ කියන්නට ඕන යුක්‍රේනය කියලා. නමුත් කෙසේ වුණත් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ පිළිබඳ යම්කිසි අදහසක් ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් බොහොම දැඩි කනස්සල්ල පළ කරලා තියෙනවා. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් දීර්ඝ කාලයක් තිස්සේ උත්සාහයක් කරන් තියෙනවා සටන් විරාමයක් ඇති කරගන්නට. නමුත් මේ වෙනකොට මහලේකම් ගුටරෙස් ප්‍රකාශ කරලා තියෙනවා එවැනි සටන් විරාමයක් ඇති කර ගැනීමේ ඉඩකඩ ඉතාමත්ම අල්පයි. නමුත් ඔවුන් තවමත් උත්සාහ කරනවත් කියලා මේ හුඟක් දැඩි ප්‍රහාරවලට ලක්වලා තියෙන ප්‍රදේශවල ඉන්න සාමාන්‍ය ජනතාව ඔවුන්ව ඉවත් කර ගැනීමේ මේ මානසික මෙහෙයුමක් හැටියට යටත් පිරිසින් ඒ කාරණාව සඳහා පමණක්වත් සටන් විරාමයකට රුසියාව එකඟ වෙයි කියලා ඔවුන් විශ්වාසය පළ කරලා තියෙනවා. නමුත් පෙබ්‍රවාරි මාසයේ ආරම්භ වෙච්ච යුද්ධය අවසාන කිරීම සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් සටන් විරාමයකට රුසියාව තවමත් එකඟ නැහැ කියන කාරණාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා.
අමල්, මං කෙටියෙන් හෝ කරුණු විමසා දැනගැනීමක් කරන්න කැමතියි. මේ දැන් මේ ප්‍රශ්නයට මූලික වුණේ යුක්‍රේනය නේටෝ සංවිධානයේ සමාජිකත්වය ගනීවි කියන කාරණාවනේ, ගන්න එපා කියලානේ රුසියාව කිව්වේ. නමුත් නේටෝ සංවිධානයත් එක්ක සම්බන්ධ වෙන්න බොහොම බලාපොරොත්තු වෙන්න හිටියා යුක්‍රේනය. නමුත් මේ යුදමේ තත්ත්වය ආරම්භ වීමත් සමගම නේටෝ සංවිධානයත් එක්ක යුක්‍රේනය සම්බන්ධ වුණාද නැද්ද, සමාජිකත්වය ගත්තද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් තාමත් හරි තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මේ යුක්‍රේනය බලාපොරොත්තු වන දේවත් ඉෂ්ට වුණාද කියන කාරණාව සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවයක් තියෙනවා. මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තා වන කරුණු?
දිල්දුක්ෂි, මේ වෙනකොට සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා ඔහු නේටෝ සංවිධානය සමාජිකත්වය ලබා ගැනීම ඒක අර මුලින් ඔහු බලාපොරොත්තු වෙච්ච තරමටම තදින්ම ඒක දැන් ඔහුගේ ඉලක්කයක් නෙවෙයි කියන කාරණාව ප්‍රකාශ කරලා තියෙනවා. යුරෝපා සංගමේ සමාජිකත්වය ගැනීමට දැන් ඔවුන් ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. නේටෝ සංවිධානයේ සමාජිකත්වය ගන්න ඒ කලින් කරපු ඉල්ලුම ඒ ගැන නැවත සලකා බලන්න සූදානම් කියන කාරණාවත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා. නමුත් මේකම තවත් අලුත් ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙන මේ කලාපේ, විශේෂයෙන්ම ෆින්ලන්ඩ් සහ ස්වීඩන් කියන රටවල් දෙක, මේ රටවල් දෙකත් රුසියාවේ අසල්වාසී රටවල් දෙකත් දැන් ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා නේටෝ සංවිධානයට සම්බන්ධ වෙන්න. නේටෝ සංවිධානයට සම්බන්ධ වුණයින් පස්සේ නේටෝ සංවිධානයේ ආරක්ෂක ආවරණයක් ලබා ගන්න යම්කිසි විදිහකින් රුසියාවෙන් තමන්ට ප්‍රහාරයක් එල්ල වුණොත් ඒකට නේටෝ සංවිධානයේ මැදිහත් වෙලා තමන්ගේ රට ආක්‍රමණයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වෙයි කියලා. මීට කලින් අවස්ථාවලදී ස්වීඩන් සහ ෆින්ලන්ඩ් කියන රටවල් දෙක නේටෝ සංවිධානයට ඇතුළත් නොවීන තීන්දු කරේ. විශේෂයෙන් අපි දන්න මේ සීතල යුද්ධය අවසාන වීමත් සමග නේටෝ සංවිධානය ශක්තිමත් වෙන අවස්ථාවකදී මේ රටවල් දෙක ප්‍රකාශ කළා ඔවුන් අකමැතියි කියලා නේටෝ සංවිධානයට ඇතුල් වුණොත් ඒක රුසියාවට යම්කිසි විදිහකට රුසියාව ඒක තර්ජනයක් හැටියට පිළිගනි. ඒ අනුව ඇත්තටම තමන්ට රුසියාවෙන් ඍජු තර්ජනයක් තමන්ගේ දේශ සීමාව හරහා තර්ජනයක් එල්ල වෙයි කියන ඔවුන්ට බියක් තිබුණා. ඒ නිසාවෙන් ඔවුන් නේටෝ සංවිධානයට ඇතුළත් නොවී හිටියා. දැන් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග මේ කාරණාව යම්කිසි දුරකට වෙනස් වෙලා තව සතියක් සති දෙකක් වගේ අතර කිටි කාලයකදී මේ රටවල් දෙක තීන්දුවක් ගන්නවයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුනුත් නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ ගන්නවාද කියලා. නමුත් මේකට ක්ෂණිකයෙන්ම රුසියාවෙන් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. රුසියාව දැන් අනතුරු අඟවලා තියෙනවා කිසියම් විදියකින් ෆින්ලන්තයයි ස්වීඩනයයි නේටෝ සංවිධානයට එකතු වුණොත් රුසියාව මේ රටවල් දෙක අතර ළඟ තියෙන දේශ සීමාවට ඔවුන් න්‍යෂ්ටික අවි ආයුධ ගිරත් ඒ ප්‍රදේශවල ස්ථානගත කරනවා කියන.
හොඳයි, අපි යුක්රේනය රුසියාව මේ පැත්තෙන් එමු යුරෝපයේ අනිත් පැත්තට බ්‍රිතාන්‍ය පැත්තට. බ්‍රිතාන්‍යය මේ දවස්වල ටිකක් අවධානයට ලක් වෙලා තියෙනවා. මේ අනවසර සංක්‍රමණිකයින් තම රට තුළට ඒම වළක්වා ගැනීම උදෙසා ගන්නට සූදානම් වෙන යම් පියවරක් පිළිබඳව. ඔබ දන්නවා මේ වෙනකොට මේ ඔස්ට්‍රේලියාවේ මහමැතිවරණය සඳහා ඡන්ද ව්‍යාපාරයේ පැවැත්වෙමින් තියෙන්නේ. ඉතින් ප්‍රධාන පක්ෂ දෙක ලිබරල් සන්ධානය සහ කම්කරු පක්ෂය අතර පක්ෂ පොරොන්දු ඉදිරිපත් කිරීමේදීත් මේ අනවසර සංක්‍රමණිකයන් බෝට්ටුවෙන් මෙරටට අනවසරයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධව දැරි ලෙසින් යළිත් කතාබහ වෙන්න පටන් ගත්තා ඊයේ සිට. මොකද දැන් මේ වෙනකොට යම් ඉල්ලීමක් තියෙනවා විපක්ෂ නායකවරයාට ඇන්තනි ඇල්බනීසි මහතාට හෙළිදරව් කිරීමක් කරන්න කියලා. මොකක්ද කම්කරු පක්ෂයේ ප්‍රතිපත්තිය? බැරි වෙලාවත් ඔවුන් ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කළොතින් මේ අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ගන්නා වූ පියවර මොකක්ද කියලා. මොකද පසුගිය කම්කරු රජය යටතේ විශාල වශයෙන් අනවසර බෝට්ටු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම නිසා. දැන් ඔස්ට්‍රේලියාවේ මේ කතාව මේ ආකාරයෙන් පැවැත්වෙන අතරතුරේදී බ්‍රිතාන්‍යෙත් මේ සම්බන්ධව දැඩි කතාබහක් තියෙනවා. ලෝක අවධානයත් ඒ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා. මොකද බ්‍රිතාන්‍ය කියන්නේ ඇත්තටම අනවසර සංක්‍රමණිකයන් විශාල වශයෙන් එන රටක්. මොකක්දමල් මේ අලුත් ප්‍රවෘත්ති බ්‍රිතාන්‍යෙන් වාර්තා වෙන?
ඔව්, නිදුක්ෂි, මේ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ නීති විරෝධීව තමන්ගේ රටට එන සංක්‍රමණිකයන් ඔවුනට කිසිම විදියකින් බ්‍රිතාන්‍ය තුළ පදිංචි වෙන එක වළක්වලා ඔවුන්ව වෙන රටක පදිංචි කරන්න තමයි දැන් මේ පියවර අරන් තියෙන්නේ. ඉතින් මේ අනුව රුවන්ඩාවත් සමග දැන් ගිවිසුමකට පත් වෙලා තියෙන බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍යයට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් ඔවුන්ව බ්‍රිතාන්‍ය තුළ රඳවා ගන්නේ නැතිව කෙලින්ම රුවන්ඩාවට ගෙනහිලා එතන දේශපාලන රැකවරණය ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒ තමන්ගේ ඉල්ලුම් පත්‍ර සලකා බලන තුරුත් ඔවුන්ව රුවන්ඩාවේ රඳවා ගන්න තමයි තීන්දුව කළා තියෙන්නේ. ඉතින් මේ කාරණාව සඳහා පවුම් මිලියන 120ක් විතර රුවන්ඩාවට වාර්ෂිකව ලබා දෙන්න බ්‍රිතාන්‍ය එකඟ වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයට ගිය වසරේ පමණක් මේ ආකාරයට නීති විරෝධී පැමිණිච්ච සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 28,000ක් විතර කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. නමුත් ජනවාරි පළවෙනිදා ඉඳලා බ්‍රිතාන්‍යයට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන්ට පමණයි මේ අලුත් ප්‍රතිපත්තිය බලපාන්නේ. ඉතින් යම් කිසි පුද්ගලෙක් නීති විරෝධීව බ්‍රිතාන්‍යයට ජනවාරි පළවෙනිදා පස්සේ ඇතුළු වුණා නම් දැන් ඔවුන් සියලු දෙනාම රුවන්ඩාවට ගෙනහිල්ලා ඊට පස්සේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බැලීමට තමයි තීන්දු කළා තියෙන්නේ. ඉතින් මේ ප්‍රධානම කාරණා වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යයට විශේෂයෙන් ප්‍රංශය හරහා විශාල සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් දිනපතාම පැමිණෙනවයි කියලා වාර්තා වෙලා තිබුණා. ඉතින් මේ පිළිබඳ මතභේදයක් ලොකු මතභේදයක් ඇති වෙලා තිබුණා බ්‍රිතාන්‍යයි ෆ්‍රන්සයි අතර. බොහෝ වෙලාවට ඔස්ට්‍රේලියාව ගත්ත පියවර අනුව යමින් මේ විදිහට මේ සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍ය තුල රඳවා ගන්නේ නැතිව ඔවුන්ව අධෛර්ය කිරීමක් හැටියට තමයි මේ විදිහට අප්‍රිකාවේ රටක රුවන්ඩාවේ වගේ තැනක ගිහිල්ලා ඔවුන්ව පදිංචි කරන්න, එහෙම නැත්නම් ඔවුන් රඳවාගෙන තියාගන්න තීන්දුව කළා තියෙනවා.
ඔව්, අපි දන්නවා ඔස්ට්‍රේලියාව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී මේ ඔෆ්ෂෝ ප්‍රොසෙස් එක කියලන් කිව්වේ මේ අපේ මුහුදු සීමාවෙන් පිටත ස්ථානවල රඳවා තැබීමට ගත්ත උත්සාහවලදී ඒ දූපත් එසේත්න මෙතන මේ කුඩා රාජ්‍යවලට ඔස්ට්‍රේලියානු රජයෙන් මුදල් ගෙවීම සිදු කරලා තිබුණා. දැන් රුවන්ඩාවට මේ විදිහට මේ පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් පිටත් කර හරින්නට බ්‍රිතාන්‍ය කටයුතු කරනවා නම් එතකොට රුවන්ඩාවේ බලාපොරොත්තුව මොකක්ද? ඔවුන්ගේ ප්‍රතිචාරය මොකක්ද?
එලුෂි මෙතන මේක බොහෝ වෙලාවට ඔවුන් බොහොම ව්‍යාපාරයක් හැටියට ආරම්භ කරපු හැටි දෙයක් හැටියටයි පේන්නේ. මොකද මේකෙන් විශාල මුදලක් උපයා ගැනීමට රුවන්ඩාව බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. වසරකට පවුන් මිලියන 120ක් එහෙම නැත්නම් ඩොලර් මිලියන 160ක් වගේ විශාල මුදලක් ඔවුන්ට මේ කාරණාව නිසා වාර්ෂිකව ලැබෙන්නට නියමිතයි. ඒ එක්කම බ්‍රිතාන්‍යයටත් අවශ්‍ය වෙලා තිබුණේ මිනිස් ජාවාරම් නැවැත්වීම සඳහා යම් කිසි තීරණාත්මක ක්‍රියාවලියකට යොමු වෙන්න. ඉතින් මෙතනදී බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ නීත්‍යානුකූලව පැමිණෙන ආයස් පිළිබඳව ඔවුන්ට ගැටලුවක් නැහැ. නමුත් මේ නීති විරෝධීව පැමිණෙන උදවිය සම්බන්ධයෙන් ඔවුන් විශේෂයෙන්ම මිනිස් ජාවාරම් කරුවන්ට අතිවිශාල මුදල් ගෙවලා මේ විදිහට පැමිණෙන එක නැවැත්වීමට එය අධෛර්ය කිරීමට තමයි මේ විදිහට රුවන්ඩාව තෝරාගෙන තියෙන්නේ.
හොඳයි, මේ ළඟට අපේ අවධානය යොමු වෙන්නේ සමස්ත ලෝකයේම අවධානය යොමු වුණ තවත් රටකට. ඒ තමයි පාකිස්තානය. පාකිස්තානයේ අගමැතිවරයාට ගෙදර යන්න සිදු වුණා. දෝෂාභියෝගයකින් ඔහු පරාජයට පත් වුණා. අපි දැක්කා ඉම්රාන් ඛාන් මෙහිදී සඳහන් කිරීමක් කළ තිබුණා මේක ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේගයක කුමන්ත්‍රණයක් තමයි තමන්ට මේ එල්ල වුණේ කියලා. දැන් තත්ත්වය කොහොමද පාකිස්තානයේ? දැන් අලුතෙන් අගමැතිවරයෙක් නම් වෙලා තියෙනවා. ඔහුගේ පක්ෂය, ඔහුගේ ක්‍රියාකලාපය, ඔහුගේ අතීත දේශපාලනික තොරතුරු, ඒ සම්බන්ධවත් කරුණු දැනගන්න කැමති සමස්තයෙන් මේ සිදුවීම පිළිබඳව කතා බහ කරද්දී.
ඔදිලික්ෂ දැන් පත් වෙලා තියෙන්නේ ෂෙබාස් ෂරීෆ් කියලා, මීට කලින් හිටපු නවාස් ෂරීෆ් කියලා අග්‍රාමාත්‍යවරයාගේ බාල සොහොයුරෙක් තමයි මේ විදිහට දැන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙලා තියෙන්නේ. ඔහු නියෝජනය කරන්නේ පාකිස්තාන් මුස්ලිම් ලීග් නැත්නම් PML කියන පක්ෂය, තමන්ගේ සහෝදරයාගේ පක්ෂය. ඔහුට ස්ථාවර පාලනයක් තියාගන්න පුළුවන්ද නැද්ද කියන කාරණාව පිළිබඳ වැඩි මතභේදයක් දැන් ඇති වෙලා තියෙනවා. මොකද ඔහුගේ පක්ෂයට තනිකර ඔහුට ඒ අවශ්‍ය බහුතරය පාර්ලිමේන්තුවේ නැති නිසා ඔහුට සිද්ධ වෙලා තියෙනවා කාලයක් තිස්සේ ඔහුගේ පක්ෂයට විරුද්ධව කටයුතු කරපු බෙනසීර් බූටෝගේ PPP කියන පක්ෂයේ සහය ලබා ගන්න. ඉතින් න්‍යායාත්මකව බැලුවොත් ඉතාමත්ම පරස්පර විරෝධී අදහස් තියෙන පක්ෂ දෙකක එකතුවකින් තමයි ෂෙබාස් ෂරීෆ් මේ විදිහට රටේ අග්‍රාමාත්‍යවරයා වෙන්නේ. ඉතින් ඔහුටත් අර ඉම්රාන් ඛාන්ට වගේම තමන්ගේ ඒ දූර කාලය සම්පූර්ණ කරන්න හැකි වෙයිද කියන ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. මොකද විවිධ අදහස් තියෙන සභාග ආණ්ඩුවක නායකයා හැටියට තමයි ඔහු මේ අවස්ථාවේ පත් වෙන්නේ. ඉතින් ඔහුට රටට මේ වෙලාවේ අවශ්‍යව තියෙන මේ ස්ථාවර භාවය ලබා දෙන්න පුළුවන්ද, කොතරම් කාලයක් මේ විදිහට මේ ආණ්ඩුව ගිනියන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙලා තියෙනවා. නමුත් මේ වෙනකොට චීනය එක්කම ඇමරිකාව ඔහුගේ නායකත්වය එක්කම ඔහු මේ විදිහට තන්ත්‍රයට පත්වීම සම්බන්ධයෙන් ඔහුට සුබපතල තියෙනවා. ඉතින් ඒ එක්කම තමයි ඉම්රාන් ඛාන් චෝදනා කරන්නේ තමන්ව බලෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර බලපෑම් එක්ක තමා මේක සිද්ධ වුණේ කියලා ඔහු ඍජුවම ඇඟිල්ල දික් කරලා ඇමරිකාවට චෝදනාවක් එල්ල කරනවා. ඇමරිකාව ඔහුව ඉවත් කිරීමට කටයුතු කළයි කියලා. පාකිස්තානය තුළ තියෙන තලිබාන් වරුන් පිළිබඳත් නැවත අවධානයක් යොමු වෙනවා. මොකද අසල්වාසී ඇෆ්ගනිස්තානයේ තලිබාන් වරුන් බලයට පත්වීමත් එක්කලා පාකිස්තානය තුළ ඉන්න තලිබන් වරුන් මීට කලින් තිබුණට වඩා යම් කිසි ශක්තිමත් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ කරුණු සලකලා බලපුවාම ෂබාස් ෂරීෆ් අග්‍රාමාත්‍යවරයාට නායකත්වයේ ඉන්න පුළුවන් වුණාට ඔහුගේ මේ සභාග ආණ්ඩුවේ දූර කාලය පිළිබඳ ලොකු සැකයක් මතුවෙලා තියෙනවා. ඔහුට ඒ සියලු දිනාගේ දැනට ලබාගත්තු සහය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න පුළුවන්ද නැද්ද කියන කාරණා.
අමල්, මේ කෙටියෙන් සඳහන් කිරීමක් කරන්න පුළුවන්ද මේ ඉම්රාන් ඛාන්ට යන්න සිදු වුණු කාරණා මොනවද කියලා? මොනවද ඔහුට එල්ල වුණු චෝදනා?
ඔව්, ඉම්රාන් ඛාන් මෙතනදී දිදුක්ෂි ඔහුගේ නායකත්වයත් එක්කල රට තුළ ආර්ථික ප්‍රශ්න ඉතාමත්ම දැඩි ලෙස ආර්ථික පීඩනයක් රටේ ඇති වෙලා තිබුණා. පාකිස්තාන රුපියලේ අගය බොහොම ශීඝ්‍රයෙන් පහළ වැටිලා තිබුණා. කොරෝනා අවධරණ පසුව රටේ ආර්ථික තත්ත්වය පහළ වැටීමත් ඒ වගේම උද්ධමනය අධික ලෙස වැඩිවීමත් කියන කාරණා නිසා ඉම්රාන් ඛාන්ට තමන්ගේ පක්ෂයේ උදවියත් ගේ සහාය ලබා ගැනීමටත් ඔහුට අමාරු වුණා. බොහෝ දෙනා කියන්නේ විශේෂයෙන්ම රටේ තිබිච්ච ඒ ආර්ථික අර්බුදය යම් කිසි විදියකට මේ ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වයට කිට්ටු තත්ත්වයකට රට වෙමින් තිබිච්ච වටපිටාවක තමයි ඔහුට තනතුරෙන් ඉවත් වෙන සිද්ධ වුණේ.
හොඳයි මල්ල, එහෙමනම් අපි ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි මේ තොරතුරු රැගෙන ආවට. අපි ලබන සතියේ සිකුරාදා යලිත් විදෙස් විත්ති සමාලෝචනයේ සමගින් හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් නුකි.
SBS
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 SBS Radio.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.